ඊළඟට එක් කතා 6 වෙනි වැඩසටහනට අපි ඔබ ආසාදරයෙන් පිළිගන්නවා. සුද්ධික වෙනසක් තියෙනවා නේ?
අද ඇත්තට වෙනසක් තියෙනවා. අපි රෙකෝඩ් කරන තැන වෙනස් කරා නේද?
මොනවාද බුද්ධික අලුත් නිවුස්?
වෙබ්සයිට් එක ගැන කියන්න දිරනේ, මොබයිල් සයිට්
එක. ඔව්, මොබයිල් සයිට් එකට ඇත්තටම ප්‍රචාර ගොඩක් හොඳට ලැබෙනවා. ඒ අතරම අපිට හොඳ සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. මොකද මොබිටෙල් සමාගමෙන් අපිට කතා කරලකෝ අර APN වල ප්‍රශ්නයක්. අපි ඒගොල්ලන්ට කියවන්නේ මේ වෙබ් APN එකේ වැඩ කරන්නේ නැහැ කියලා අපේ ටෙක් කතා නේද බුද්ධික? ඒකේ AI කතා කරලකුවා. ඒකේ ඇත්තටම ගැටලුවක් තියෙන විදියක් නැහැ. AI ඒ ගැන හොයලා බලුවා. මේ පොඩ්ඩක් එහෙම ගැටලුවක් කාට හරි තියෙනවා නම් ඒ බව ඒගොල්ලන්ට කියන්න. ඒගොල්ලෝ ඒක හොයලා බලන්න කියලා. ඒ ගැන ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒගොල්ලන්ට නේද බුද්ධික?
ඔව්, ස්තුතිවන්ත වෙන අතරේම ඒක ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් නේ කාලෙක.
ඔව්, සතුටු වෙන්න කියන්නේ ඇත්තටම මේ වගේ දයක්
මොබයිල් ඔපරේටර් කෙනෙක් විදිහට එහෙම කරා ඒක ගැන.
ඔව්, ඒක තමයි. ඒ ගැන අපි ඇත්තටම අපේ උපරිම සහයෝගයට එයාට දෙන්න ඕනේ. මොකද මේ වගේ දෙයකට එහෙම කියපෙක. ඒක නිසා මේ කවුරු හරි වෙබ් කියන APN එක පාවිච්චි කරනවා නම් ඒ APN එකෙන් ඕගලන්ට අපේ ටෙක් කතා සවන් දෙන්න හැකියාවක් නැත්තම් කරුණාකරලා අපිට ඒ බව කියන්න. එතකොට අපි ඒත් එක සම්බන්ධ කරගෙන ඒ ගැටලු නිරාකරණය කරන්න බලන්න. හැබැයි එතකොට ඔබගේ දුරකථන මාදිලියයි වර්ගයයි අපිට කියලා එවුවා නම් ගොඩක් ඒ සඳහා අපිට නේද බුද්ධික මේක හොයලා බලන්න.
සමහර අය අපිට ප්‍රශ්න යොමු කරලා දුන්නා ඒගොල්ලන්ගේ ෆෝන් එකේ යන්න බෑ කියලා නේද? චෙක් කතා කියන්නේ අපේ වැඩසටහනන් ලින්ක් එකට ගියාම invalid address කියලා එනවා
කියන්නේ. ඔව්, invalid address කියලා ඇත්තටම ගොඩක් වෙලාට එන්නේ ඒගොල්ලන්ගේ ෆෝන් එක mobile streaming support කරන්නේ නැති වුනහම. ඒක තමයි ලොකුම ගැටලුව. නැත්තම් ඇත්තටම වෙනත් browsers පාවිච්චි කරනවා වුණත් ඒ error එක එන්නේ හැකියාවක් තියෙනවා.
එහෙනම් අද ප්‍රශ්න වලට යමු නේද?
ඔව්, ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද? මොකද බුද්ධිය පළවෙනි ප්‍රශ්නේ අපේ?
ඔව්, පළවෙනි ප්‍රශ්නේ අපිට අහලා තියෙන්නේ සඳුන් කියලා කෙනෙක්. එයා අහලා තිනවා හොඳම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය මොකක්ද කියලා. එයා ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒ වගේම කොස්ට් එක කොහොම වෙයිද කියලා අහලා තිනවා. මොනවද කලින් කියන්න තියෙන්නේ?
ඔව්, හොඳම කියලා කියන්න නම් අමාරුයි අපිට බ්‍රෝඩ්බෑන්ඩ් මොබයිල් වලට. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් යන ඉතින් ඇත්තටම HSDPA පාවිච්චි කරන්න පුළුවන්. දැනට HSDPA දෙන ඇත්තටම සමාගම් තුනක් තියෙනවා. ඩයලොග් දෙනවා, මොබිටෙල් දෙනවා, එතකොට එයාටෙල් දෙනවා. මිල ගණන් එක එක විදිහට තියෙනවා. මොඩම් වල මිල ගණන් එක එක විදිහට තියෙනවා. පෞද්ගලිකව පාවිච්චිය මට නම් හොඳයි කියලා දැන්නලා තියෙනවා දැනට මොබිටෙල්. ඩයලොග් උත් ඇත්තටම ඒගොල්ලන්ගේ තිබ්බ ගොඩක් ගැටලු නිරාකරණය කරගත්තා කියලා මට කට්ටියෙන් දැනගන්න ලැබුණා ගොඩක් දේවල්. හැබැයි අන්ලිමිටඩ්ම පැකේජ් එකක් දැනට දෙන්නේ එයාටෙල් තමයි. ඒ කියන්නේ කිසිම ඕගලන්ට කිසිම බාධකයක් කිසිම ප්‍රමාණයක් නැතුව. හැබැයි ඉතින් එයාටෙල් පෞද්ගලිකව මම පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන මට කියන්න අමාරුයි. බුද්ධිකට මොන හරි කියන්න තියෙනවද මොබයිල් ඒ ගැන?
ඔව්, මම නම් ඇත්තටම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන්නේ නැහැ. මම හිතන්නේ මලින්ත පාවිච්චි කරනවා නේද?
මලින්ත?
ඔව්, මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවයක්.
ඔව්, ඒ කියන්නේ මොබිටෙල් ප්‍රීපේඩ් එකක් නේ මලින්ත?
ප්‍රීපේඩ් නෙමෙයි.
පෝස්ට්පේඩ්. ඔව්, ඒ කියන්නේ
මලින්ත ඒක ගැන කියන්න පුළුවන්.
මට නම් ගොඩක් හොඳට වැඩ කරනවා. මම ඉන්න තැනට වැඩ කරන්නේ මොබිටෙල් විතරයි. ඒ ඉන්දිකින් වෙන සිදුවක් නැහැ කොහොමවත්.
මම නම් දෙකම පාවිච්චි කරලා ඩයලොග් එකේ මොබිටෙලෙයි. ඒ වුණාට මට ඇත්තටම ඩයලොග් මොබිටෙල් එක බැලුවම කස්ටමර් කයා පැත්තෙන් බැලුවත් මට හොඳ කස්ටමර් කයා එකක් මොබිටෙලෙදී ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වගේම වේගෙත් ඇත්තටම ඩයලොග් වලට වඩා දෙගුණයක් වගේ වේගකින් යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්නකොට එකක් මට කියන්න දෙනවා මේ 7.2 Mbps 3.6 Mbps කියන බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍ය 800 600 kbps වගේ තමයි HSDPA එකෙන් සාමාන්‍ය ලබා ගන්න පුළුවන් වේගය. ඒක නිසා ඒ වගේ වේගයක් ගැන ඕ කමන්ට තැහිමිටපත් වෙන්න පුළුවන් නම් ඕනම සමාගමෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ඒ වගේ වේගයන් ලැබෙනවා.
ඒ 7.2 Mbps කියන්නේ ඒ ඩිවයිස් එක සපෝට් කරන
වේගය. 7.2 කියලා ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ ඒ ග්‍රාහක කුළුණයට දෙන්න පුළුවන් උපරිම වේගය. ඒ කියන්නේ එක්කෙනෙක්ට දෙන්න පුළුවන් ඕ එක්කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම වේගය නෙමෙයි මුළු ටවර් එකටම තියෙන ධාරිතාව. ඒ කියන්නේ 10 දෙනෙක් සම්බන්ධ වුණත් ඒ 10 දෙනා අතර 7.2 කියන එක බෙදී යනවා. ඒක නිසා ඒක පැහැදිලිව දැනගන්න ඕනේ. දැනට සමහර ඔය ගොඩක් සමාගම් වල සමහර කුළුණු 1.8, සමහර කුළුණු 3.6, සමහර කුළුණු 7.2, සමහර ඒවා 14.2. ඉතින් ඒ වුණාට මේ හැම කුළුණකටම ගොඩක් වෙලාට මේ ඒගොල්ලන්ගේ සර්විස් ස්ටේෂන් එකයි බේස් ස්ටේෂන් අතර සම්බන්ධතාවයේ තියෙන්නේ මේ 2 Mbps 4 Mbps ඔය වගේ තමයි තියෙන්නේ. يعني කුළුණේ ධාරිතාව හැකියාව 7.2 උනත් අන්තර් සම්බන්ධතාවයේ තියෙන්නේ මේ 2 Mbps වගේ. එතකොට ඉතින් මේ කොච්චර තිබ්බත් දැනන්නේ අර 2 Mbps තමයි කට්ටිය අතර බෙදිලා යන්නේ. ඉතින් තමන් ඉන්න ටවර් එකේ ගොඩක් කට්ටිය නම් තමන්ට ලැබෙන වේගය අඩුයි. තමන් ඉන්න ටවර් එකේ කට්ටිය අඩු නම් තමන්ට ලැබෙන වේගය වැඩි. කොළඹ ඉන්න අයත් නම් ගොඩක් වෙලාවට මේ ගැටලුව අඩුවෙන්ම තමයි මුහුණ පාන්නේ. පිටබලත් වෙලාවට තමයි මේ වේගය පිළිබඳ ලොකු ලොකු ගැටලු මත වෙන්නේ.
කොහොමයි දැන් අපේ සඳුන්ට සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබෙන්නේ නැති නේද?
ඔව් ඒක තමයි. ඊළඟ පැනේ මොකද්ද?
ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන හසිත කියලා කියන්නේ. එයා අහලා තිනවා RSS ස්පීඩ් එකක් කියන්නේ මොකක්ද? ඒකම RSS ස්පීඩ් එකක් භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්න.
හර්ෂ ඇත්තටම වට මොනවද මේ RSS ස්පීඩ් එක ගැන ඇත්තටම වට උත්තරයක් දෙන්න පුළුවන් ඒ ගැන නේ හර්ෂ?
ඔව් RSS ස්පීඩ් එකක් කියන්නේ තාක්ෂණික වශයෙන් කියනවා නම් ඒක XML ෆයිල් එකක්. හිතන්න CNN වෙබ්සයිට් එකේ CNN වෙබ්සයිට් එකේ අපිට පුළුවන් XML ෆයිල් එකක් හදන්න. ඒ XML ෆයිල් එක හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ අලුත්ම නිවුස් අයිටම්ස් දාලා. එතකොට RSS එකක් භාවිතා කරන්න නම් ඔයාලට තියෙන්නේ RSS reader එකක් භාවිතා කරලා ඒක software එකක් ඒ RSS feed එකේ address එකේ reader එකේ register කරා කියන්නේ. එහෙම කරපුවම ඒ RSS feed එක හැමතිස්සෙම XML ෆයිල් එකට connect වෙලා ඒක update වෙලා තියෙනවා නම් ඒ updated contents ඔයාලට පෙන්වන්න ගන්නවා.
ඔව් උදාහරණයක් විදියට ගත්තා Google Reader එක නේද?
ඔව්.
ඔව් ඒක වගේම මේකේ වටිනාකම තමයි අපි හිතමු ඔබ web අඩවි 10ක් 15ක් තියෙනවා නම් ඔබට මේ එක එක web අඩවියට ගිහිල්ලා web අඩවිය බලන්න දෙයක් නැහැ. ඒ web අඩවිය වල RSS කියන එක support කරනවා. ඔයාලට Google Reader එකට මේ ඔක්කොම RSS ටික දාගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ Google Reader එක open කරන විතරයි. එතකොට අර වෙබ්සයිට් වල මොන හරි අප්ඩේට් එකක් අලුතෙන් තියෙනවා නම් ඒ අලුත් එක නිවුස් එක ඒ එක තැනකදී ඔයාලට වෙබ්සයිට් කීපයක කියන්නේ බොහෝ ගානක බලා ගන්න පුළුවන් එකම තැනක ඉඳන්. නැත්තම් හැම වෙබ්සයිට් එකක් සයිට් එකක් ගන්න ගිහිල්ලා මේක ඕගොල්ලෝ බලන්න ඕන. ඒ උදාහරණයක් විදියට ගත්තොත් අපේ සිංහල බ්ලොග් සින්ටිගේටර් එක. ඒකත් ඇත්තටම පාවිච්චි කරන්නේ RSS. RSS කියලා කියන්නේ අපි බ්ලොග් වල තියෙන RSS feed එක අපේ සින්ටිගේටර් එකට අරගෙන අපි ඒක අපේ එක තැනකට හැම බ්ලොග් ඔය දැනට 260ක් 70ක් විතර බ්ලොග් එක තැනකදී පෙන්නනවා. ඉතින් මේකට භාවිතා කරන්නේ RSS ඉන්ඩිකේෂන් කියන එක. ඉතින් ඒක නිසා RSS කියලා කියන්නේ ඇත්තටම වෙබ්සයිට් එකේ තියෙන දත්ත XML ෆෝමැට් එකෙන් එළියට රියල් ටයිම් විදියට ලබා දෙන එක. මේවා කියවන්න පාවිච්චි කරන යාට තමයි රීඩර්ස් කියලා කියන්නේ RSS.
ඒ වගේම කලින්ද ඕක දැන් තීච්ච තාක්ෂණික ගැටලුවකට විසඳුමක් වශයෙන් ආපු එකක් කියලා කියන්න පුළුවන් අපිට නේද?
ඔව් ඇත්තටම.
අපි දැන් වෙබ්සයිට් 10ක තොරතුරු අපි වෙන තැනක ඉඳලා බලාගෙන ඉන්නවනම් එක එක වෙබ්සයිට් එක අපිට තොරතුරු දෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.
ඔව්.
ඒත් දැන් RSS වගේ ස්ටෑන්ඩඩ් එකකට ගියාම අපි දන්නවා මේ තොරතුරු එන්නේ කොයි ෆෝමැට් එකකින්ද.
එකම ෆෝමැට් එක.
ඒකට මේ RSS කියන්නේ XML ෆයිල් එක නිසා XML ෆයිල් එකේ ෆෝමැට් එකක් තියෙනවා.
ඔව්. ඒකයි ස්ටෑන්ඩඩයිස් ෆෝමැට් එකක් තියෙනවා RSS 1, RSS 2, Atom මේ වගේ එක එක ස්ටෑන්ඩඩ්ස් වෙනවා නේද?
අනිවාර්යයෙන්ම RSS feed එක හදන කෙනෙක් ඒ ෆෝමැට් එක බලාගෙන ඉන්ටර්නෙට් එකේ තියෙන විදියට හදන්න ඕනේ.
ඔව් ඇත්තටම මේ බ්ලොග් එකක් කරපු කෙනෙක්ට නම් Tamanට RSS feed එක මැලුලිය හදන්න දෙයක් නැහැ. ඒකේ RSS ඔප්ෂන් එක ඇත්තටම ඒකෙම තියෙනවා.
අනිත් එක මේ Google Reader වගේ තව හොඳ රීඩර්ස් තියෙනවා. Google Reader එකෙත් අර feed මේ feed එකතු කරලා packs වශයෙන් තියෙනවා. ඒ කියන්නේ අපිට news feeds එකතු කරලා ඒගොල්ලෝ default pack එකක් දීලා තියෙනවා. Sports, news zone නම් එහෙම entertainment කියලා. එතකොට අපිට හොය හොය add කරන්න ඕනේ RSS feeds. ඒගොල්ලන් දෙනවා ලෝකේ තියෙන හොඳම news sites වල news sites උයි අනිත් හැම information ගන්න පුළුවන් sites වල news feed packs. අපිට මේ පැක් එකක් ඇඩ් කරගත්තම එක පැක් එකම ඇදෙන මේ නිවුස් ෆීඩ් 10ක් 20ක් තියෙනවානේ.
ඒ වගේම ෆීඩ් බර්නර් ගැනත් අපි කියන්න ඕනේ. RSS ගැන කතා කරනකොට මම හිතන්නේ බ්ලොග් වලින්ම ගොඩක් කියදෙනවානේ. ෆීඩ් බර්නර්.
ඔව්. ෆීඩ් බර්නර් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ RSS ෆීඩ් එක දෙන්න පුළුවන් තවත් ඇත්තනම වෙබ් සර්විස් එකක්. ෆීඩ් බර්නර් මුලින්ම වෙනමම සමාගමකට අයිති දෙයක්. දැන් ඇත්තටම Google ඒක මිලදී අරගෙන තියෙනවා. ෆීඩ් බර්නර් වල ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම තමන්ගේ බ්ලොග් එකේ ෆීඩ් එක ෆීඩ් බර්නර් එක රෙජිස්ටර් කරලා ලබා දුන්නාට පස්සේ ගොඩක් සර්විසස් වගේ දේවල් ලැබෙනවා. එකක් තමයි වෙන අයට ඒ ෆීඩ් බර්නර් එකේ RSS ෆීඩ් එක අරගෙන ඒගොල්ලන්ගේ ෆීඩ් එකකට දාගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ අපි තම බ්ලොග් එකේ අප්ඩේට් එකක් වා කරාම ඒක ඊමේල් වලින් ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට දැනුම් දෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කාගේ හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ වෙබ් අඩවියට ඇවිල්ලා ඔයාගේ ඒ වෙබ් අඩවියේ තියෙන ෆෝම් එක පුරවලා ඊමේල් ලිපිනේ ලබා දුන්නා ෆීඩ් බර්නර් එකට ඒ ඊමේල් එක ගිහිල්ලා ඔයාගේ වෙබ් එකේ මකර අප්ඩේට් එකක් වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒක RSS feed එකෙන් බලලා ඒක ඊමේල් මගින් අර ලියාපදිංචිලා ඉන්න සියලු දෙනාටම දැනුම් දෙනවා. වගේ බොහෝ සේවාවන් ගොඩක් මේ ෆීඩ් බර්නර් මගින් ලබා දෙනවා.
ඔව් අනිත් එක RSS feeds මම නම් හිතන්නේ ලෝකේ ඇත්තට වෙනස් කරාද. මමත් ඉස්සර වෙබ්සයිට් 10කට 15කට හැමදාම ගිහිල්ලා අප්ඩේට්ස් ගන්නවා මේ හුඟක් වෙලා යන වැඩ. ඉතින් RSS feeds නිසා එක feed read එකක් තියාගත්තම මම නම් හැබැයි ගොඩක්ම හොඳයි කියලා හිතන feed read එක තමයි Google නෑ Firefox වල තියෙන Firefox bookmarks toolbar එක. ඒක හුඟක්ම ලේසියි මොකද වෙනම software එක install කරන්න ඕනේ නෑ. මම නම් කියන්නේ හැමෝටම පුළුවන් නම් ෆීඩ් රීඩ් එකක් දාගෙන ෆීඩ්ස් ටිකක් ඇඩ් කරගන්න අපේ ටෙක් කතායකේ ෆීඩ් එකක් තියෙනවා ඒකත් ඇඩ් කරගත්තා නම් හරි.
ඔව් අනිත් එක තමයි මේ Windows Vista ගේ පාවිච්චි කරනවා නම් desktop gadget එකක් තියෙනවා මේ RSS feed සඳහා. ඒක ඇඩ් කරලා තිබ්බොත් තමන් කැමති RSS feed එක update එකක් ආපු ගමන් desktop එකේ ඒ වෙලාවෙම notify කරනවා. වගේ ගොඩක් ඉතින් දේවල් තියෙනවා RSS feed භාවිතා කරනකොට.
Web based feeds feed readers උත් තියෙනවා desktop feed readers කියලා දෙකක් තියෙනවානේ.
ඔව් ඒක තමයි.
SBU එකේ අපේ single bloggers එකේ මේ feed එක add කරගන්න පුළුවන් කියලා දැන් මේ Firefox එකට නම් හින්දන්නේ single level මේ කියන්නේ single bloggers ලගේ feed එක තමයි default feed එක විදිහට තියෙන්නේ. ඒක මේ වම් පැත්තේ කෙළවරේ තියෙන මේ නිරතුරු පිවිසි කියන මේ ලේබල් මේක ඇරෙද්දී drop down එකේ වැටෙනවා මේ අලුතෙන් කියන්නේ blogs වල මේ topics ටික වැටෙනවා. මේක ගන්න ඇත්තරම මේ කාලින්ග සඳහන් කරපු මේ සිංහල blog කරන සංසදයේ අර syndicate එකෙන් තමයි ගන්න එක.
ඒ වගේම දනිෂ්ක Firefox එකේ දැන් අපි RSS feed එක දෙන site එකට ගියොත් එහෙනම් Firefox එකේ address bar එක පැත්තෙන් පොඩි feed icon එකක් පෙන්වනවා නේද?
ආව ඒක කියනවා. ඒක හැම මේ බ්‍රවුසර් එකේම නෑ අලුත් බ්‍රවුසර්ස් වල හැම එකෙම
නෑ. Safari එකේ මම දැකලා තියෙනවා. Firefox එකේ තියෙනවා.
Feed එකක් තියෙනවා නම් ඒ බ්‍රවුසර් එක detect කරනවා. හැබැයි ඒක කරන්නත් අපි code එකක් add කරන්න ඕන මං හිතන්නේ.
Website. ඔව් ඒ කියන්නේ HTML tag එකට RSS කියලා වෙනම meta tag එකක් add කරන්න.
ඔව්. ඒ ඇති වෙන්නේ
ඔව් ඇත්තට හොඳටම ඇති කියලා හිතනවා.
ඊළඟ ප්‍රශ්නේ මම කරලා තියෙන්නේ චරිත වැලියුට අපිට එයා අහලා තියෙනවා Windows Vista තියෙන පරිගණකයක ADSL modem එකක් භාවිතා කරලා text හැවන්න පුළුවන්ද කියලා. ඒකම අහලා දිනවා ADSL modem එකක් භාවිතා කරලා සාමාන්‍ය දුරකථන ඇමතුමක් landline එකට ගන්න පුළුවන්ද? ඒ අතරම full duplex සහ half duplex modem වෙන් කර හඳුනාගන්නේ කෙසේද කියලා.
ඔව්. මේකට ඉතින් පළවෙනි ප්‍රශ්නයට අපි උත්තර දෙමු. ADSL modem එකක් භාවිතා කරලා text එකක් හැවෙන්න පුළුවන්. කෙලින්ම කිව්වොත් බෑ. මොකද මේකට හේතුව තමයි text යැවීමට දැන් තාමත් භාවිතා කරන්නේ ඇනලොග් මෙතඩ් එකක්. ඒ කියන්නේ අපි ඒ කාලේ ඩයල් අප් ඉන්ටර්නෙට් පාවිච්චි කරා වගේ ඇනලොග් මොඩම් එකක් භාවිතා කරලා PSTN ලයින්ස් හරහා. ඒ වුණාට ADSL ඇත්තටම භාවිතා කරන්නේ ටෙලිෆෝන් ලයින් එක ඩිජිටල් හැටියට. ඒක නිසා මොඩම් එක හැමතිස්සෙම ඩිජිටල් විදියට තියෙන ADSL එක වැඩ කරන ස්පෙක්ට්‍රම් එකත් වෙනස්. ඒක නිසා කෙලින්ම සාමාන්‍ය විදියට නම්බර් එකක් ඩයල් කරලා ADSL මොඩම් එකක් කරා පැක්ෂයක් කරන්න බෑ. නමුත් මේ සඳහා එක එක සේවා සපයන සමාගම් තියෙන ඉන්ටර්නෙට් පැක්ස් සර්විසස් කියලා. ඒව ඇත්තටම වෙන්නේ ඔයා ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එකක් තමන්ගේ පරිගණක ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එක හරහා සාමාන්‍ය දුරකථන වලට සම්බන්ධ කරලා තියෙන පැක්ස් මැෂින් වලට පැක්ස් යවන්න හැකියාව තියෙන. හැබැයි මේට මුදල් ගෙවන්න වෙනවා.
ඒක හරියට කලින් අර ලෑන්ඩ් ෆෝන් වලට කෝල් ගන්නවා වගේ වැඩක් තමයි නේද?
ඔව් ඇත්තටම ගන්නවා. දැන් එයාගේ දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ ADSL modem එකක් භාවිතා කරලා සාමාන්‍ය දුරකථන ලයින් එකකට ඒ කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා. ඒක නම් කොහොමත් කරන්න බෑ. ඒක
කරන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙනවනේ.
ගෙවන්න වෙනවා කියන්නේ නෑ. සපෝට් කරන්නෙම නෑ. ඒ කියන්නේ නම්බර් ඩයලින් වගේ දෙයක් ADSL එකක් හරහා කරන්න බෑ PSTN ලයින් වලට.
ඒකට ඇත්තටම තුන්වෙනි පාර්ශවයේ
Skype වගේ දෙයක් ඒ කියන්නේ Skype වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. එයා ඊළඟට අහලා තියෙන මේ full duplex වි half duplex modem සඳුරගන්නේ කොහොමද? බැලූ බැලමට නම් ඒක කියන්න බෑ. ඉතින් modem ඇතින එක ඉන manual එකෙන් කියවල බලලා තමයි දැනගන්න වෙන්නේ මේක full duplex modem එකක්ද half duplex එකක්ද කියලා. මයි දැන් එක සෑහෙන පිළිතුරක් එන්නේ නැද නේ බුද්ධික.
ඒ වගේම කාලින්ග දැන් කියන්න තව දෙයක් තියෙනවා. දැන් මම Windows Vista කියලා දින OS එක තියෙන්නේ. ඒකෙදී යාට ADSL modem එකක් නැතුව
සාමාන්‍ය standard modem එකක් පාවිච්චි කරොත් යාට fax යවන්නේ. ඒකේ built in software එකක් තියෙනවා Microsoft Fax Services කියලා.
ඔව් Windows XP Vista දෙකේම තියෙනවා.
දෙකේම තියෙනවා ඒක. කෝල් ගන්නත් පුළුවන් phone dialer කියලා phone pad කියලා එකකුත් ඒකේ තියෙනවා. එකෙන් ඕනනම් phone number එක dial කරලා මේ ඇත්තනම වොයිස් මොඩම් එකක් නම් වොයිස් කෝල් ගන්නත් හැකියාව තියෙනවා.
එතකොට SLT සාමාන්‍ය ඩයල් අප් ගාස්තු යනවා නේද?
ඒ කියන්නේ සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා ගන්න මුදල් යට වැය වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ යොමු කරලා තින්නේ අපේ ඉද්දා. එයා අහලා තියෙනවා Microsoft Office 2007 වල තියෙන Group කියන සර්විස් එකෙන් මොකද්ද කරන්නේ
කියලා. ඔව් ඇත්තටම Group කියලා කියන්නේ මේ Microsoft සමගම මේ වෙන කෙනෙක්ගෙන් මිලදී ගත්ත මේ සර්විස් එකක්. මේක ඇත්තටම ඩිවලොප් කරලා තියෙන්නේ Lotus Notes කියලා ජනප්‍රිය ඊමේල් මුදුකාංගයක් ඇත්තටම සර්වර් එකක් වගේ දෙයක් තියෙනවා. ඒක හදපු රේඔසි කියන කෙනා ඩිවලොප් කරලා තිනවා මේ group networks කියලා එකක්. ඒ මේ group networks වලින් ඇත්තටම වෙන්නේ ඒ කියන්නේ Google document වගේ දෙයක්ම තමයි. ඒ කියන්නේ තමන් කරන document වගේ දේවල් වෙනත් අයත් එක්ක ඔයා offline හිටියත් share කරගන්න වගේ ක්‍රමයක්. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් වෙලාට collaborative මේ working කියලා කියන්න පුළුවන් බුද්ධිගනේ. අපි ඇත්තන Google Docs වලදී එකම document එක කීප දෙනෙක් එක්ක ලේසියෙන් share කරගෙන වැඩ කරනවා. ඒක ඇත්තන මේ documents එතකොට අපේ පරිගණකේ නෙමෙයි තියෙන්නේ. මේ ඕන කෙනෙක්ට ඕන වෙලාවකේ document එක ලබා ගන්න පුළුවන්. මොකද අපි online ඉන්න ඕනෙම කියලා නැහැ. ඒ වගේ දෙයක් තමයි මේ group network කියලා group කියලා එන්නේ මේ Microsoft Office 2007 එක.
මම හිතන්නේ ඉද්දට රැහිමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බුණා. ඊළඟ ප්‍රශ්නෙත් අහලා දෙන්න හසිත. එයා අහලා දිනවා payment gateway එකක් කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කරන්න කියලා. ඒ වගේම කලින්ද දැන් අපි payment gateway ගැන කතා කරනකොට internet payment gateway කියලා කියනවා. අපි ඒ දෙකම ගැන අපි කතා කරත් හොඳයි නේද?
ඔව්. payment gateway එකක් කියලා කියන්නේ මෙහෙම ඇත්තටම ගොඩ එක එක විදිහේ payment gateways තියෙනවා. බොහෝ ප්‍රචලිත දේ තමයි මේ credit card payment gateways කියන්නේ. මේවා ඔන්ලයින් ඔෆ්ලයින් කියලා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය ඔන්ලයින් කියලා කියන්නේ අපේ මේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙච්ච දේවල් නැත්නම් සාමාන්‍ය වෙලෙන්සලයකට ගියාම තියෙන පොස්ට් මැෂින්. ඒකත් එක්ක එන මේ ටර්මිනල් එක. ඒක ඇත්තටම කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ස්වයිප් කරාම මේ දුරකථන රැහන් මාර්ගයෙන් ක්‍රෙඩිට් කාඩ් ලබා දුන්න ඇත්තට බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාඩ් එකෙන් මුදල් ලබාගෙන. ඉතින් මේක ඉන්ටර්නෙට් හරහා කරන එකක් තමයි ඇත්තනම් පේමන්ට් ගේට්වේ එකක් කියලා කියන්නේ.
ඔය ඇත්තම පේමන්ට් ගේට්වේ එකක් ගැන කතා කරනකොට අපිට ඒක හා සම්බන්ධ වෙච්ච තවත් ආයතන ටිකක් තියෙනවා. එකක් තමයි බැංකු. ඒකම අපි පේමන්ට් ප්‍රොසෙසර්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඇත්තටම අර බැංකු අතර වෙන ගනුදෙනු निराකරණය
කරනවා. ඔව් ඔව්.
ඒ බැංකුයි බැංකු අතර සිදුවන ගනුදෙනු निराකරණය කරන ඒ ආයතනයි ඊළඟට ඒවට සම්බන්ධ වෙන පාරිභෝගිකයෝ කට්ටිය එකතු වෙලා තමයි ඇත්තටම මේ
පේමන්ට් ඇත්තටම දැන් ඔව් ඇත්තටම පේමන්ට් ප්‍රොසෙසින් කියලා කිව්වොත් ඇත්තටම දැනට ජනප්‍රිය තියෙන වීසා, මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් වගේ කියන සමාගම්. දැන් ඇත්තටම වීසා කියලා කියන්නේ ලෝකයේ ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගමක්. මේ සමාගම හරහා සම්බන්ධලා බැංකු වලින් තමයි පාරිභෝගිකයන්ට මේ ක්‍රෙඩිට් කාඩ් පත ලබා දෙන්නේ. ඇත්තටම දැන් වෙබ් අඩවියෙන් පේමන්ට් ගේට්වේ එකක් ලබා දෙන කෙනෙක් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ අංකය ඇතුළත් කරාම මේ වීසා කියන සමාගමේ සර්වර්ස් එක සම්බන්ධ වෙලා අර ක්‍රෙඩිට් කාඩ් අයිති පුද්ගලයාගේ බැංකුවට සම්බන්ධ වෙලා ඒට අදාළ මුදල ඒ ක්‍රෙඩිට් කාඩ් පත හරහා ලබාගෙන ඒකෙන් මුදල් ඒ කියන්නේ ඒ ගෙවන කෙනාට මුදල් ලබා දීම. මේක තමයි සරලම ක්‍රමය නේ බුද්ධික.
ඔව් ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ ගැන කතා කරොත් දැන් මම දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඉන්ටර්නෙට් පේමන්ට් කරනවා ගැන ඒකෙදි අපිට ඒ කියන්නේ ගෙවීම් ලබා ගන්න පාර්ශවයක් ඉන්නවා. ඒ කියන්නේ ගෙවන පාර්ශවයක් ඉන්නවා. ඒකෙදි ගෙවීම් ලබා ගන්න පාර්ශවයේ එක්කෙනාට තමයි අපි මර්චන්ට් කියලා කියන්නේ. එයා මම හිතන්නේ පේමන්ට් ගේට්වේ එකත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕන ගිහිල්ලා. ඊට පස්සේ එයාට account එකක් open කරාම එයාට පුළුවන් payment ඒ කියන්නේ ගෙවන කට්ටියගේ සල්ලි ගන්න. දැන් අපි web අඩවියක් ආරම්භ කළා ඒකට මොනවා හරි ගෙවීම් කරන විදිහට සර්විස් එකක් හදනවා නම් අපිට ඇත්තටම මර්චන්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න ඕනේ නේද ගාලේ?
ඔව් ඇත්තටම රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගේ සේවාව ලබා ගන්න වෙනවා. මොකද Tamanට තනියෙන් ක්‍රෙඩිට් කාඩ් නම්බර් එකක් අරගෙන ඒක මුදල් ලබා ගන්න ක්‍රමයක් නැති නිසා. මොකද මේක ඔතරයිසේෂන් කරන්න, ඒ වගේ දේවල් කරන්න තමයි තුන්වෙනි පාර්ශ්වයේ සමාගම අපිට අවශ්‍ය වෙන. මේක ගොඩක් ලාඩ බැංකුවක් වෙන්න පුළුවන්.
අනිත් එක මේ ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ වලට ආවම ආරක්ෂාව වැදගත්ද යන්නේ encryption ගොඩක් භාවිත වෙනවා.
ඔව් ඇත්තටම SSL කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඉතින්
මේ කියන්නේ පාරිභෝගිකයා සහ බැංකු අතර වෙන ගනුදෙනු ඔක්කොම encrypted මේ line එකක් හරහා තමයි
යන්නේ. ඔව් දැනට ගොඩක් වෙන්නේ ඒවා දැනට වෙන්නේ බැංකුවේ web අඩවිය තුලදී. මොකද තමන්ගේ web අඩවියේදී credit card numbers ලබා ගන්න ගොඩක් වෙලාවට අවස්ථා ලබා දෙන්නේ නැහැ. ඒකට ගොඩක් වෙලාවට payment process කරන සමාගමේ web අඩවියේදී තමයි මේ ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුළත් කිරීම සිද්ධ වෙන්නේ. මීට අමතරව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ verified by visa සහ master secure code කියලා. මේ වැදී ඇත්තට වෙන්නේ තවත් ක්‍රෙඩිට් කාඩ් වලට මේ ලැබිලා තියෙන තවත් security එකක් ආරක්ෂා වැඩි වෙන එක. මේක තමන්ගේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා තමන් ඉන්ටර්නෙට් පේමන්ට් කරනවා කියලා බැංකුවට කියලා තමන් රහස්‍ය පදයක් සහ රහස්‍ය වචනයක් ලබා දෙනවා. මෙතෙන්දි වෙන්නේ තමන් පේමන්ට් කාගේ හරි පේමන්ට් ගේට් එකකට ගිහිල්ලා තමන් ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුළත් කරලා සබ්මිට් කරපු ගම මේක මේ තමන්ගේ අදාළ බැංකුවේ වෙබ් අඩවියට යොමු වෙනවා. ඉබේම යොමු වෙලා එහිදී ඔබ ලබා දෙන රහස්‍ය වචනය මෙතෙන්දි පෙන්නවා. එතකොට තමන්ට දැනගන්න පුළුවන් ඇත්තටම මේ තමන් ක්‍රෙඩිට් කාඩ් පතේ අංක ඇතුළත් කරේ මේ අව්‍යාජ වෙබ් අඩවියකින් නෙමෙයි, මේ ඇත්තටම ට්‍රස්ට් කරන්න පුළුවන් පිළිගත යුතු වෙබ් අඩවියකට. ඊට පස්සේ ඔබට තමන්ගේ රහස්‍ය පදේ ඇතුළත් කළා, එතනින් එහාට යන්න පුළුවන්.
මොකද ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක විතරක් පාවිච්චි
කිරීම ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් ගේම් එකදී තමන්ට ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නම, ක්‍රෙඩිට් කාඩ් අංකය සහ එය එක්ස්පයර් වෙන දවස. ඒක නිසා මේ වගේ දේවල් ටක් ගාලා කෙනෙක්ට හොයාගන්න පුළුවන් නිසා තමයි මේ වගේ ආරක්ෂක විධිදාන යොදලා තියෙන්නේ.
කලින්ක ලංකාවේ බැංකුවකින් මේ පේමන්ට් ගේට් එක ගත්තොත් සෑහෙන වේදමක් යනවා නේද?
ඔව්, ලංකා බැංකුවෙන් පුළුවන් ඇත්තටම ලොකු ගාණක් අය කරනවා පේමන්ට් ගේට් එකක් ගන්න ඕන. ඒක ඉතින්
පොඩි සාමාන්‍ය දල වශයෙන් කීයක් වගේ
හරියටම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් අවුරුද්දට රුපියල් 48,000 50,000
අතර මේ
ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව පේමන්ට් එකක් සඳහා වෙනම ඒ කියන්නේ අතන පර්සන්ටේජ් එකකුත් ගෙවන්න වෙනවා.
මම දන්නතර වෙන ලක්ෂයකට කිට්ටු ගාණක් ගන්න
ඕ. ඔව්, එක එක ලබා ගන්න ගේට් එක 91 වෙනස් වෙනවා. දැනට අඩුවෙන්ම ගන්න පුළුවන් මම දන්නතර වෙන සම්පත් බැංකුව එක තමයි.
ලංකාවේ HSBC සහ සම්පත් නේද පාවිච්චි වෙන්නේ?
ඔව්, දැනට HSBC තියෙනවා, සම්පත් තියෙනවා. එතකොට මේ MX කාඩ් සඳහා NTB එක Nation Trust බැංකුව තියෙනවා. commercial බැංකුව Visa වලට තියෙනවා. ඊට පස්සේ අපේ සෙලන් බැංකුවෙත් දන්න තරමින් ගේට් එකක් සමහර තැන්වලදී මම දැකලා තියෙන එක කොච්චර ප්‍රචලිතද කියලා දන්නේ නැහැ.
ඒ කියන්නේ ලොකු ආදායමක් නැති කෙනෙක්ට පේමන්ට් ගේට් එකක් ලංකාවේ බැංකුවකින් ඉන්ස්ටෝල් කරගන්නවා කියන අමාරු දෙයක්.
ගොඩක් අමාරු දෙයක්. පිටරට වුණත් පේමන්ට් ගේට් එක ලංකාවට ලබා දෙන්නේ නැහැ ගොඩක් අය.
ඒ වගේම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට පේමන්ට් ගේට් එකක් ඉන්ටග්‍රේට් කරන්න කියලා. මම හිතන්නේ ඒක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පේමන්ට් ගේට්වේ එක හොස්ට් කරලා තියෙන ඒ පාටි එක ගොඩක් කලකට බැංකුවක්. ඒගොල්ලෝ දැන් අපි ඒගොල්ලෝ සර්විස් එක ගන්නකොට ඒගොල්ලෝ ගොඩක් කලකට අපිට ලබා දෙනවා සෝස් කෝඩ් එහෙමත් දෙනවා. ඒ කියන්නේ සාම්පල් කෝඩ්ස් දෙනවා කොහොමද මේක ඉන්ටග්‍රේට් කරන්නේ. ඒ වගේම APIs දෙනවා ඕනේ. ඒ කියන්නේ ජනප්‍රිය PHP, Java, .NET ඒ වගේ ලැන්ග්වේජස් වලට අදාළ APIs ලබා දෙනවා කොහොමද සාම්පල් කෝඩ්ස් එක්ක කොහොමද ඒගොල්ලන්ගේ පේමන්ට් ගේට් එකත් එක්ක කමියුනිකේට් කරන්නේ කියලා. ඒකින්ද
ඉන්ස්ටෝල් කිරීමේදී ඇත්තට අපහසුතාවයක් ඇති වෙන එකක්
නැහැ. ඇත්තටම එහෙම ලොකු අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය දවසකදී වගේ තනි කෙනෙකුට ඕක
ඉන්ටග්‍රේට්
කරගන්න පුළුවන්.
එකම දේ අර බැංකුව සහ මේ අපි අතර පාසන පැරාමීටර්ස් සහ ඒ සම්බන්ධ දේවල් හරියට යවන්න ඕනේ නේ.
ඔව්, ඒක හරියට යවන්න ඕනේ. ඒ එකම දැන් ඔය ලබා දෙන සේවාවේ தত্ত্বය මම හිතන්නේ පේමන්ට් ගේට්වේ එකේ හොස්ට් කරලා තියෙන බැංකුව හරි ආයතනය එක්ක ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා. දැන් වෙන රටකදී අපි ගත්තොත් එහෙම පේමන්ට් ගේට්වේ එක අපි එක සැරයක් කරා. ඒකෙදී ඇත්තටම මම හිතන්නේ පැය 6ක් වගේ ගියා අපිට පේමන්ට් ගේට්වේ එක ඉන්ටග්‍රේට් කරන්න. එච්චරට පහසුවට ඒගොල්ලෝ දීලා තිබුණා. සමහර වෙලාවට දැන් අනිත් පේමන්ට් ගේට්වේ වල ඒ විදිහට නැති වෙන්න පුළුවන්. ඒත් ඒක මම හිතන්නේ
ඇත්තටම ඒකට
අමාරු වැඩක් නෙමෙයි.
වෙලා යන්නේ ටෙස්ටිං පාර්ට් එකට විතරයි.
ඔව්, ඇත්තටම
ඒකෙදි ඒ වගේම ඒගොල්ලෝ තව ඩෙමෝ account එකක් දෙනවා. ඒ කියන්නේ අපිට
වෙනම
ටෙස්ට් ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් දෙනවා. ඒකෙදි අපිට පුළුවන් account එක live යනකම් ඒවෙන් ටෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම يعني මුදල් හොව මාරුවක් වෙන්නේ නැහැ. උනාට reports බලා ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් අපිට.
ඔව්, ඇත්තටම මේ මාත්‍රේ ක්‍රෙඩිට් කාඩ් ගේට්වේස් දෙක තුනක් දාලා තියෙන. ඇත්තටම පිටරට ඒවා නම් ඇත්තටම බුද්ධික භාවිතයේ ඉතාමත් පහසුයි. ඒ කියන්නේ ඒ සඳහා ඒගොල්ලෝ ලබා දෙන සහාය ඉතාමත් උපරිම මට්ටමේ තියෙනවා. නමුත් ලංකාවේ පේමන්ට් ගේට් එකක් දානවා නම් බුද්ධික මේ Tamanටම කියලා සර්වර් එකකුත් අවශ්‍ය වෙනවා. මොකද දැනට මම දැකපු සම්පත් බැංකුව සහ HSBC දෙකම AI ලබා දෙන දේවල් ඉන්ස්ටෝල් කරන්න Tamanටම සර්වර් එකක් තියෙනවා. මොකද ගොඩක් Java මත ඒවා ඩිපෙන්ඩන්ට් නිසා.
අනිත් ප්‍රශ්නේ මේ පොස්ටින් කරන තැන් වලට දෙන්නේ නැහැ නේද?
Shared web hosting account වල ඇත්තටම දාන්න හැකියාවක් නැහැ. ඇත්තටම තියෙන්නේ අනික මම දැකපු දෙයක් තමයි මේ ඇත්තටම security ගොඩක් enable කරපු සර්වර්ස් වල මේගොල්ලන්ගේ මේ gateway වැඩ කරන්නේ නැහැ.
ඔව්, අනිත් ප්‍රශ්නේ මේ මම අහුවා යාළුවෙක් මේ payment gateway එකක් install කරන්න කියලා. යාට ඇති ප්‍රශ්නයක් එයාගේ තියෙන PHP version එක හරි Java version එක හරි ඒගොල්ලෝ payment gateway එක දීලා තියෙන වර්ෂන් එකත් එක්ක කම්පැටිබල් නැත්නම් ඒගොල්ලෝ සපෝට් කරන්නේ නැහැ
ඒ වගේ. ඔව් ඒ වගේ ගොඩක් ගොඩක් ගැටලු තියෙනවා මේ ලංකාවේ පේමන්ට් ගේට් වෙනවල තියෙනවා. මම හිතන්නේ සෑහෙන පිළිතුරක් එන්නේ නැති නේ බුද්ධික.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධික අපිට
තියෙන? අපින් අහලා තිනවා චරිත කියලා කෙනෙක් අහලා තියෙනවා. එයා අහලා තිනවා වෙබ්සයිට් එකකට එන්න විසිටර්ස්ලා ගාන හිට ගාන කොහොමද බලාගන්නේ? ඒකට බලාගන්න ක්‍රමයක් කියන්නේ කියලා යාතු.
ඔව් මොනවාද ඇත්තටම තමන්ගේ මෙහෙමයි දැන් ගොඩක් වෙලාට වෙබ්සයිට් එක හෝස්ට් කරලා තියෙන සමාගම විසින් මේ වගේ ස්ටැටිස්ටික් ලබා දෙන අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් විසින්ම ගොඩක් වෙලාවට මේ වගේ මේ සයිට් එකට කොච්චරක් එනවද කියලා ඒගොල්ලන්ගේ රිපෝර්ටින් කරන දේවල් ගොඩක් වෙලාවට ලබා දෙනවා.
වෙබ් හෝස්ටිං කරලා තියෙන සමාගමනේ.
ඔව් සමාගම විසින් නැත්තම් තමන්ට අර Google Analytics වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් නේද?
ඔව් Google Analytics වගේම තව තියෙනවා සයිට් මීටර් කියලා. Google එකේ පොඩි සර්වමක් දැම්ම නම් ෆ්‍රී
දැන් Google Analytics වගේ ගන්නම් මේ blog blogger blog එකක් කරුවත් ඉතාලම පහසුවෙන් දාගන්න පුළුවන් analytics site එකේ ඔක්කොම විස්තරය දිනන code එකක් copy කරගන්න විතරයි
තියෙන්නේ පොඩි Java hits ගන්නට එහා ගිය ගොඩක් විස්තර ලබා ගන්න පුළුවන් Google Analytics
ඔව් ඒක තමයි මම හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක්
වෙනවා ඒක අපි links ටිකක් දාමු
ඔව් ඒක තමයි හරි බුද්ධි තිල්ලට අද තනීපනේ වගේ නේද දිනිය
ඔව්
එකකට තිල්ලෙන් ඇද පොඩ්ඩක් සවුන්ඩ් අඩු වෙලා තියෙනවා අපේ මලින්ත දනිෂ්ක ඉන්නවද ලයින් එකේ
ඉන්න
ඊළඟ ප්‍රශ්නේ ගන්න බුද්ධික
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සංජීවුම් සංජීව එයා අහලා තියෙනවා එයාගේ ISS server දාලා තියෙනවා කියලා කියනවා network server එකක් විදිහට ඒකෙදි Windows update කාර්යක්ෂමව බෙදා හරින්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ඒක ගැන තමයි අහලා තියෙන ඇත්තටම.
ඔව්. එයා එතෙන්දි කියලා තිනේ එයා පාවිච්චි කරනවා කියලා WSUS කියන සර්විස් එක. මේකට කියන්නේ Windows Server Update Services කියන එක. මේක ඇත්තටම ඇවිල්ලා Windows Update කියන එක අපි හැමෝම දන්නවා කියලා මං හිතනවා. ඒ කියන්නේ Windows වලට update ලබා දෙන දැනට සාමාන්‍යයෙන් තමන් අන්තර්ජාලය එක්ක සම්බන්ධලා මේ Windows ඒ කියන්නේ Microsoft සමාගමේ සර්වර්ස් වලින් මේ update download කරලා තමයි install කරගන්නේ. නමුත් ලොකු සමාගම් ඒ කියන්නේ ලොකු සමාගම් පරිගණක බර ගණනක් ඒ කියන්නේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා නම් මේක පොඩි ගැටලුවක් වෙනවා මොකද හැම කම්පියුටරයක් ගානේ මේ අප්ඩේට් එක සැරෙන් සැරේට ඩවුන්ලෝඩ් වෙනකොට ඉන්ටර්නෙට් බෑන් ඉත් යනවා ඒ නිසා මේක පහසු කරන්න මේ WSUS කියලා වෙනමම සර්වර් එකක් Microsoft සමාගම් මගින් ලබා දෙනවා මේ Windows අප්ඩේට් ලෝකල් ක්ලයන්ට් ලා අතර බෙදා දෙන්න සමාගමෙන් මෙයා අහන ප්‍රශ්නේ තමයි මේකත් එක Windows ISA සර්වර් එක ඒ කියන්නේ ඉන්ටර්නෙට් සිකියුරිටි ඇන් ඇක්සලරේෂන් සර්වර් එකයි මේ WSUS කියන සර්වර් එකයි එකට එක කම්පියුටර් එකකින් ගන්න Windows 2003 සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න තියෙනවා මොකද මේ තමන්ගේ කියන්නේ Windows update service එකට මේ proxy එකෙන් ඔයා allow කරන්න ඕනේ එළියට මේ connection ඕන එකක් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ anonymous විදියට ඒ connection එක යන්න දෙන්න ඕනේ කියලා ඔයාට කියන්න ඕනේ. ඊට අමතරව මේ system policy rule එකක් දාන්න ඕනේ මේ වගේ ඒවා එළියට යන්න දෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ කරන්න බැරි කමක් නැහැ. මේකට අවශ්‍ය documents තියෙන තැනකට අපි link එකක් දෙමු නේ බුද්ධික.
කලින් ගේ අහලා තියෙනවා මේ සඳහා වෙනම Windows Server 2003 තියෙන පරිගණකයක් සම්බන්ධ කරන්න ඕනද කියලා. ඇත්තටම එහෙම කරන්න ඕනද?
නෑ. ඇත්තටම දෙකම එකම server එකේ install කරන්න හැකියාවක් තියෙනවා බුද්ධික. මොකද මෙයා මෙතන කියලා දෙනවා IIS ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විසස් ඩවුන් වෙන එක නිසා මේක ඉන්ස්ටෝල් කරන්න බැරි නෑ ප්‍රශ්නයක් එන්නේ නෑ ISA සර්වර් එක ඉන්ස්ටෝල් කළා මේක ඉන්ස්ටෝල් කරලා configure කරන්න තමයි තියෙන්නේ මොකද by default ISA සර්වර් එක ඇතුලේ ඉඳන් එළියට ඉන්ටර්නෙට් යන්නේ නැති පොඩි ගැටලුවක් තියෙනවා මෙතෙන්දී Windows update services වලට එයාට කියන්න පුළුවන් proxy එකක් ඇටියට ISA සර්වර් එකේ local IP එක දීලා එයා local IP එකෙන් එන ට්‍රැෆික් වලට පුළුවන් එළියට ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ සර්විස් එකෙන් එන ට්‍රැෆික් මොකුත් ඔයාගේ password protected වගේ access නම් තියෙන්නේ ඒවා නන ඒ කියන්නේ fully anonymous access allow කරලා දෙන්න පුළුවන්. එතකොට local clients ලට update වෙන එක කිසි ගැටලුවක් නැහැ. මේක හරහා update කරගන්න පුළුවන්. හැබැයි ඔයා සාමාන්‍ය VPN වගේ දෙයක් යදාගෙන එළිය පැත්තෙන් ඒ කියන්නේ WAN එක site එකෙන් ඔයාගේ update services laptop වගේ පාවිච්චි කරනවා පාවිච්චි කරනවා නම් මේ සඳහා පොඩි පොඩි වෙනස්කම් ගොඩක් firewall වලදී කරන්න වෙනවා. ඒවටත් පොඩි documentation තියෙන sites තියෙනවා. ඒක Microsoft සමාගමේ මේ white papers වගේ තියෙනවා. මම ඒවට link එකක් දෙන්නම්.
ඊළඟ ප්‍රශ්නෙත් මම කරලා දෙන්නේ සංජීවම. ඇත්තටම මේ ප්‍රශ්නේ අහලා දැන් අපි ටිකක් කල් අපිට උත්තරයක් දෙන්න බලක් උනේ. ඇත්තටම අපිට තව පැහැදිලි කරගැනීම ඕනේ වුණා. ඒකින්ද අපි සංජීවගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ උත්තර දීලා තියෙන ඒවට මේ සතිය අපි උත්තර දෙන්නේ නේද? එයා අහලා තින්නේ එයා පාවිච්චි කරනවලු Oracle database එකක් database server එක විදිහට. ඒකෙදි කිසි ප්‍රශ්නයක් නැතුව data දාන්න බලවලු database එකට. ඒත් data backup ගන්න වෙලාවට එයාට ගැටලුවක් එනවලු. ඒකෙදි ඒ කියන්නේ ගැටලුව ආපු වෙලාවට එයා event view එකෙන් බැලුවා මොකද වුනේ කියලා. එයාට එන්නේ instance කියලා instance name එක has been terminated කියලා එනවලු. ඒකෙදි අපි ඇත්තටම එයාගෙන් අහුවේ මොකද්ද data backup ගන්න පාවිච්චි කරන්නේ කියලා. එයා කිව්වා exp කියන command එක කියලා. exp කියන්නේ ඇත්තටම Oracle වල data export කරන්න දෙන එක නේ, backup ගන්න දෙන command එක. ඒකෙදි දැන් කලින් අපිට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට exp ඒ command එක දෙනකොට එයා දැන් Oracle වලදී user account තියෙනවා.
ඔව් එයා ඉන්න privileges මදි කියලා නේද?
එයාගේ අපි කියන්නේ පළවෙනියෙන්ම check කරන්න කියලා ඒ වෙලාවෙ ඉන්න account එකේ data export කරන privileges
තියෙනවා. ඔව්.
ඒකම try කරන්න 30DBA කියලා account එකක් තියෙනවා Oracle වල. ඒක තමයි powerful account එක, super account එක. ඔව්. ඒකෙන් try කරන්න data export කරන්න. එකම තව දෙයක් කියන්න දෙනවා දැන් exp කියන command එකේදී ඇත්තටම Oracle වලදී data export වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය logical database export එකක්. ඒ කියන්නේ ඒකේ තියෙන user name, table ඒ වගේ ඒ කියන්නේ logical dataත් එක්ක export වෙන එක. ඇත්තටම exp වලින් data export කරාම Oracle වලටම තමයි අපෝ import කරගන්නත් පුළුවන්. එකම physical backup එකන සිස්ටම් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි ෆිසිකල් ෆයිල් එක අරගෙන ඒක බෑකප් කරන විදියක් මම හිතන්නේ රිකවරි මැනේජර් කියලා ආර්ක් මෑන් කියලා දිනවල කල්ලල ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ෆිසිකල් බෑකප් වලට අපිට සංජීවට කියන්න පුළුවන් ඇත්තටම රිකවරි මැනේජර් මගින් බෑකප් කරන්නත් පොඩි උත්සාහයක් දරන්න කියලා මේ ESP කියන එක හරි ගියේ නැතොත් මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න ඇත්තටම ඇහුවාම දැන් අපිට ඊමේල් වලින් ප්‍රශ්න අහලා වුණත් හරි අමාරුයි මේ කියන්නේ හරියටම උත්තරයක් දෙන්න මොනවද වෙන්නේ කියලා.
ඔව් ඒක තමයි.
ඒ කියන්නේ ඒක ඇත්තටම ඔය වගේ දේවල් බලන්න නැතුව උත්තරයක් දෙන එක අමාරුයි. මේ අපි නිකන් අනුමාන කරන දේවල් තමයි කියන්නේ. පළවෙනි දේ තමයි බලන්න user privileges කොහොමද
කියන්නේ. සමහරවිට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරනකොට සුපර්ම user ගෙන් මේ වගේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මේ permission වගේ ගැටලු ගොඩක් වෙලාවට සමහරවිට backup account එකක් වුණත් මේ වගේ command run කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා නේ බුද්ධික.
ඔව් එහෙම වෙනවා. ඇත්තටම ඒ කියන්නේ account එක හදලා අපි හරියට privileges දුන්නේ නැති වුනහම ඕක වෙන්න බලුවන්. ඒක ඉන්න DBA කියන account එකෙන් try කරලා බලන්න. එහෙම නැති වුනොත් recovery manager කියන system එකෙන් බලන්න backup එකක් ගන්න. ඒකෙදි අපි ලින්ක්ස් ටිකක් දාමු නේද කලින් මේ
ඒක
කරන්නේ කොහොමද
කියන්නේ. ඔව් ඔව් මම දැන් සෑහෙන පිළිදොරක් එන්නේ නැති නේ බුද්ධිකේ.
ඔව්.